You're with SBS Radio.
අද අප්‍රේල් මාසයේ 11 වෙනිදා අප්‍රේල් මාසයේ 11 කියන්නේ ලෝකයේම තවත් වැදගත් සෞඛ්‍ය කාරණාවක් සෞඛ්‍ය ප්‍රශ්නයක් පිළිබඳව කතා බහ කරන දවසක් බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි මේ පාකින්සන්ගේ රෝගය පිළිබඳව. පාකින්සන් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක්ම ඕස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල්වල අද දවසේදී ක්‍රියාත්මක වෙනවා. සහ මේ මාසය හැඳින්වෙන්නේ පාකින්සන් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට. අපි ඒ නිසාම හිතුවා මේ රෝගී තත්ත්වය පිළිබඳව කතා බහ කරන්නට අපේ වැඩසටහනෙන් මේ සඳහා අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වගේම මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතාව. අයබෝන් සුබ දසනක් වෛතුමනි.
අයබෝන් මදුර, අයබෝන් අපේ සියලුම අසන්නන්ට.
හොඳයි වෛතුමනි, අපි සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මුලින්ම පැහැදිලි කරගමු මේ පාකින්සන්ගේ රෝගය කියන්නේ මොන වගේ රෝගී තත්ත්වයක්ද කියලා.
පාකින්සන් රෝගය කියලා කියන්නේ ඇත්තටම ඉතාම සුලභව දකින්න ලැබෙන ස්නායු රෝගයක්. මෙහිදී අපි පොඩ්ඩක් අපේ අසන්නන්ට මතක් කරන්නට ඕනේ 2017 ඉඳලා මමත් ඇතුළුව අපේ පර්යේෂකයන් කීප බොහොම දෙනෙක් කරපු පර්යේෂණවල ප්‍රතිඵල හැටියට අපිට පෙනිලා ගිහිල්ලා තියෙනවා මේ ලෝකයේ පුරාම අපේ සෞඛ්‍ය තත්ත්වයට සහ ශරීර සුවතාවයට වැඩිපුරම දුබලතාවය ඇති කරන රෝග අතරින් මුලින්ම ඇත්තම අංක එකේ තියෙන්නේ ස්නායු රෝග. දැන් මේක මේ ගිය සතියත් අපි මේ ගැන පර්යේෂණ පත්‍රිකාවත් පළ කරා ලැන්සෙට් නියුරොලොජි කියන ලෝක ප්‍රකට වෛද්‍ය සංගරාවේ. ඒකෙදිත් අපිට පෙනිලා ගිය ස්නායු රෝග තමයි අපේ මනුස්ස ශරීරයට එහෙම නැත්නම් මිනිස්සුන්ට දුබලතාවය ඇති කරන අංක එකේ රෝග සාධක හැටියට ගැනෙන්නේ. එතකොට මේ රෝග අතරින් එකක් තමයි පාකින්සන් රෝගය කියලා කියන්නේ. පාකින්සන් රෝගය නෙවෙයි අංක එකේ දුබලකම ඇති කරන පළවෙනි ස්නායු රෝගය, පළවෙනි රෝග සාධක ස්නායු රෝග, එයින් එකක් තමයි පාකින්සන් රෝගය කියලා කියන්නේ. දැන් පාකින්සන් රෝගය ගැන අපි කල්පනා කරනකොට අපි මතක් කරගන්න ඕන අපේ මොළය නිසා තමයි අපි කරන හැම දෙයක්ම කරන්නේ. අපි හිතන හැටි, අපි කතා කරන හැටි, අපි ඇවිදින හැටි, අපි කෑම ගෙදින හැටි, අපි එක එක දේවල් ආස්වාද කරන හැටි, ඒවා ගේමේවට ප්‍රතික්‍රියා කරන හැටි, මේ සේරම වෙන්නේ මිනිස් මොළයේ තියෙන අසිරිමත් ක්‍රියාකාරීත්වය නිසා. දැන් පාකින්සන් රෝගය කියලා කියන්නේ අපේ මොළයේ එක්තරා කොටසක් තියෙනවා අපේ ශරීරය මගින් සිද්ධ කරන චලනයන් වඩාත් සුමුදුව සහ ඉතාමත්ම මටසිලිටුව එහෙමත් නැත්නම් බොහොම සූක්ෂමව කාර්යක්ෂමව කරන්නට පුළුවන් විදිහට හසුරවන සිස්ටම් එකක්, එහෙම නැත්නම් නෙට්වර්ක් එකක් තියෙනවා අපේ මොළය ඇතුලේ. මෙන්න මේ නෙට්වර්ක් එකේ තියෙන රසායනික ද්‍රව්‍යවලට සහ ඒ නෙට්වර්ක් එකේ ඇතැම් කොටස්වලට හානි වෙන්න පටන් ගත්තාම තමයි මේ පාකින්සන් රෝගය කියන තත්ත්වය ඇති වෙන්නේ. අපිට දැනට පෙනිලා ගිහිල්ලා තියෙන හැටියට ඇත්තටම මේ හානි වෙන තත්ත්වය පටන් අරගෙන අවුරුදු 20ක් 25ක් විතර ගියාට පස්සේ තමයි රෝගේ පළවෙනි රෝග ලක්ෂණ රෝගීන්ට පෙනෙන්නට තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ අසන්නන්ට මතක ඇති රෝග ලක්ෂණ තමයි අතපය වේවුලීම, එහෙම නැත්නම් අතපය ටිකක් දරදඬු වෙන එක, එහෙම නැත්නම් ස්ටිෆ් වෙන එක. ඊට අමතරව අපේ ඇඟිලි වලින් සහ පාද වලින් කරන්න පුළුවන් චලනයන් වල තියෙන මටසිලුටුකම සහ සුමුදු බව නැති වෙලා ගිහිල්ලා ඒවා වැඩ කරන ප්‍රමාණය ඉතාමත්ම අඩු තත්වයට පත්වන එක, එහෙම නැත්නම් බොහොම ස්ලෝ වෙන එක මේ රෝග ලක්ෂණ අතරින් සමහරක්. තවත් මේ රෝගයේ දුරදිගට යනකොට සමහර වෙලාවට බැලන්ස් එක නැති වෙලා යන ගතිය, වැටෙන ගතිය, එහෙම නැත්නම් ඇවිදින ක්‍රමයේ සුවිශේෂී වූ වෙනස්කම් තියෙන ගති, තර්මක කුදු ස්වභාවයක් ඇති වෙන ගතිය, මේවා පාකින්සන් රෝගයේ චාලක රෝග ලක්ෂණ හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. මීට අමතරව චාලක නොවන රෝග ලක්ෂණ කියලා හුඟක් රෝග ලක්ෂණ තියෙනවා පාකින්සන් රෝගයේ. අපිට අර්ථ දක්වන්නට පුළුවන් නිින්ද යාමේ තියෙන ආබාධ, ඊට අමතරව කාන්සාව වගේ තියෙන ගතිය, විෂාදේ වගේ තියෙන ගතිය, කිසියම් දෙයක් පිළිබඳව කිසි හේතුවක් නැතුව සැක සහිත බවක් ඇති වෙන ගතිය, මේ ආදී වශයෙන් රෝග ලක්ෂණ 40-50ක් විතර අපිට චාලක නොවන රෝග ලක්ෂණ හැටියට හඳුන්වන්නට පුළුවන්. බහුලව ගත්තම පාකින්සන් රෝගය කියලා කියන්නේ මෙන්න මේ වගේ චාලක සහ චාලක නොවන රෝග ලක්ෂණ කීපයක්. වෙනත් කිසිම දෙයකින් අපිට පැහැදිලි කරන්න බැරි නම්, වෙන හේතුවක් නැත්තම් අපි මේ රෝගීන්ට කියනවා පාකින්සන් සහ ලක්ෂණයෙන් පිරෙන රෝගීන් කියලා. මේක ඇත්තටම බටහිර වේදකම දුරගෙන අවුරුදු 200ක් පමණ වෙනවා. ඒ රෝගී තත්ත්වයට තමයි අපි පාකින්සන් රෝගය කියලා කියන්නේ. මේ වගේ රෝගීන් 80,000ක් පමණ ඔස්ට්‍රේලියාවේ වාසය කරනවා කියලා විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් දවසකට රෝගීන් 25 දෙනෙකු විතර දිනපතා අලුතෙන් මේ රෝගය තියෙනවා කියලා ඩයග්නෝස් කරනවා කියලා හිතනවා.
ඔව්, අපි දැන් ඔස්ට්‍රේලියාව පැත්තට හැරුණොත් එහෙම ඔබ යම් සඳහනක් කරා ඔස්ට්‍රේලියාවේ මොන වගේ තත්ත්වයක්ද මේ වෙනකොට පවතින්නේ මේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කියලා. අපි වැඩි විස්තර දැනගන්න කැමතියි දැන් පාකින්සන් රෝගය මේ වන විට ඔස්ට්‍රේලියාවේ පැතිරී තියෙන්නේ මොන ආකාරයෙන්ද කියලා.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පැතිරී තියෙන පාකින්සන් රෝගය හැම මේ ප්‍රාන්තයකම වගේ තියෙනවා. ඇත්තටම අනිත් සුවිශේෂී කාරණය තමයි කිසියම් කෙනෙක් තමන්ට පාකින්සන් සහ ලක්ෂණ එහෙම නැත්නම් පාකින්සන් රෝගය තියෙනවා කියලා තියෙනවා නම් එහෙම නැත්නම් පාකින්සන් රෝගය තියෙනවා කියලා ඔබේ පවුලේ වෛද්‍යවරයා හරි විශේෂඥ වෛද්‍යවරයා හරි කියලා තියෙනවා නම් ඔබට කරන්න පුළුවන් තමයි දැන් උදාහරණයකට වික්ටෝරියා ප්‍රාන්තයේ කෙනෙකුට නම් පාකින්සන් ඔස්ට්‍රේලියා කියලා Google සර්ච් එකක් කරොත් එහෙම ඒ පාකින්සන් රෝගය සඳහා වූ සංවිධානයේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ගියපුවාම පාකින්සන් රෝගය ගැන විශේෂයෙන් වෙදකම් කිරීමට උනන්දුවක් තියෙන, ඒ ගැන විශේෂ පුහුණුවක් තියෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලිස්ට් එකක්. එහෙම නැත්නම් නාම ලේඛනයක් ඒ වෙබ්සයිට් එකේ බලා ගන්න පුළුවන්. එතකොට පාකින්සන් රෝගය සඳහා වෙදකම් කිරීමට විශේෂයෙන් උනන්දුවක් සහ දක්ෂකම් තියෙන විශේෂඥ වෛද්‍යවරුන් ලවාම තමන්ගේ රෝගයට ප්‍රතිකාර කර ගැනීමට සහ රෝගී තත්ත්වය මැන බලා ගන්නට රෝගීන්ට අවස්ථාවක් තියෙනවා. ඔබේ ප්‍රශ්නෙට මම ආපහු උත්තර දෙන්න ගත්තොත් එහෙම දළ වශයෙන් අපි විශ්වාස කරනවා පාකින්සන් රෝගයෙන් පෙළෙන රෝගීන් 80,000ක් පමණ ඔස්ට්‍රේලියාවේ ඉන්නවා කියලා. බහුතරයක් මේ රෝගේ වැළඳෙන්නේ අවුරුදු 60න් පස්සේ අයට, එහෙම අය තමයි ඔස්ට්‍රේලියාවේ වැඩිපුර ඉන්නේ. එහෙම වුණත් හැම පාකින්සන් රෝගීන් 5 දෙනෙකුගෙන්ම එක්කෙනෙක් අවුරුදු 50ට වඩා අඩු අය කියත් පෙනිලා ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ගත්තාම අර මං කලින් කියපුවා වගේ රෝග ලක්ෂණ තමයි හුඟක් රෝගීන්ට තියෙන්නේ. එක්කෝ අතපය බෙවුලන ගතිය, එහෙම නැත්නම් අතපය ස්ටිෆ් ගතිය, එහෙම නැත්නම් ටිකක් දරදරු ගතියක් තියෙන එක, එහෙම නැත්නම් අපේ ඇවිදීමේ තියෙන බැලන්ස් එක, එහෙම නැත්නම් ඍජුව හිට ගැනීමේ හෝ ඍජුව ඇවිදීමේ නොහැකියාව, මේ වගේ රෝග ලක්ෂණ තමයි ඔස්ට්‍රේලියාවේ ඉන්න මේ පාකින්සන් රෝගීන්ටත් තියෙන්නේ. ඊට අමතරව අර චාලක නොවන රෝග ලක්ෂණ හැටියට මම කලින් විස්තර කරානේ කාන්සාව, විෂාදය, නින්දේ ඇති වෙන ආබාධය, කියන නපුරු වීන පේන ගතිය, විකාර හේන පේන ගතිය, ඊට අමතරව තමන් දකින හීන ඇක්ට් අවුට් කරන ගතිය, අපි මේකට බටහිර වේදකම කියනවා රෙන් බිහේවියර් ඩිසෝඩර් කියලා, නැත්නම් ආබීඩි සිම්ටම්ස් කියලා.
අපි කතාබහ කරමින් පසුවන්නේ පාකින්සන් රෝගී තත්ත්වය පිළිබඳව. මන්ද අද දවසේදී තිබෙන්නේ පාකින්සන් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ ලෝක දිනය විදිහටයි. මේ මාසයේදී තිබෙන්නේ පාකින්සන් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහටයි. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගෙන සිටින්නේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වගේම මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතාව. වෛතුමනි, අපි ඊළඟට පොඩ්ඩක් කතාබහ කරොත් එහෙම මේ සඳහා බලපාන ප්‍රධාන හේතු කාරණා මොනවද කියලා?
පාකින්සන් රෝගය හට ගැනීමට හේතුව මේක ඇත්තටම ගණන් ගැටින්නේ නියුරෝ ඩීජනරේටිව්, එහෙම නැත්නම් ස්නායු ක්‍රමක්‍රමයෙන් දුර්වල වීමේ රෝගී තත්ත්වයක් හැටියට. සාමාන්‍යයෙන් මූලික වශයෙන් රෝග ලක්ෂණ ඇතිවෙන්න හේතුව තමයි මොළේ තියෙන ස්නායු සෛල වලින් හැදෙන රසායනික ද්‍රව්‍ය හැදීම අඩු වෙන එක, එහෙම නැත්නම් නැති වෙන එක. මේ රසායනික ද්‍රව්‍යට අපි කියනවා ඩෝපමයින් කියලා. මේ ඩෝපමයින් කියන රසායනික ද්‍රව්‍ය අඩු වෙනකොට තමයි මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය සහ රසායනික ක්‍රියාකාරීත්වය අඩු වෙලා පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ පටන් ගන්නෙ. දැන් ඔබ වගේම පාකින්සන් රෝගය හැදෙන්න හේතුව මොකක්ද කියලා, මේකට හරියටම හේතුව මොකක්ද කියන එක අපි හරියටම නිට්ටාවටම කියන්න, නිශ්චිතවම කියන්න බටහිර වේදකම හෝ වෙනත් වෛද්‍ය ශාස්ත්‍රයක් දන්නේ නැහැ. නමුත් අපිට පෙනිලා ගිහිලා තියෙන හැටියට මේ සඳහා බලපාන සාධක කීපයක් තියෙනවා. මූලික වශයෙන් ගත්තහම මේවා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපි හැදිලා තියෙන අපේ ජාන, අනිත් එක තමයි අපේ පාරිසරික සාධක. දැන් ජානමය වශයෙන් හැදෙන පාකින්සන් රෝගය ගත්තාම පාකින්සන් රෝගයේ තියෙන හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම හම්බ වෙන හැම ළමයෙකුටම පාකින්සන් රෝගය හැදෙනවා කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි එහෙම තියෙන්නේ. ඇත්තම කියනවා නම් ලෝකේ පුරාම පවුල් ගණනාවක් පමණයි සිටින්නේ. නමුත් කෙනෙක්ගේ ජානමය තත්වයන් තමන්ට පාකින්සන් රෝගය හැදෙන්න තියෙන නැඹුරුතාවය නැත්නම් අවදානම වැඩි කරන්න පුළුවන්. ඒ වගේ මේවට අපි ජෙනටික් මාකර්ස් කියලා කියන එවැනි ජෙනටික් මාකර්ස් කීපයක් දැනට හොයාගෙන තියෙනවා. ඊට අමතරව පාරිසරික සාධක බලපුවාම මේවත් හරියටම 100%ක් සහතික කරලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් බොහෝම පරිශන වලින් පෙනිලා ගිහිල්ලා තියෙන හැටියට දැන් කෘෂි රසායනික ද්‍රව්‍ය වලට ආවරණය වෙච්ච උදවිය, එහෙම නැත්නම් දිලිරනාශක වගේ දේවල් වලට වැඩිපුර එක්ස්පෝස් වෙච්ච නිරාවරණය වෙච්ච උදවිය, ඊට අමතරව ලිං වතුර පාවිච්චි කරපු උදවිය, මෙවැනි අයට පාකින්සන් රෝගයේ හැදීමේ නැඹුරුතාවයක් ඇතිවෙනවා වගේ හැඟීමක්, එහෙම නැත්නම් ඒ වගේ සලකුණක් පේන්න තියෙනවා මිසක් ඒවා භාවිතා කරන හැමෝටම පාකින්සන් රෝගය හැදෙනවා කියලා කලබල වෙන්න එපා කියන එක මම ආයෙත් මතක් කරන්න ඕන. දල වශයෙන් ගත්තාම පාරිසරික සාධක සහ තමන්ගේ ජානමය සාධක කියන දෙකම එකතු වුණාට පස්සේ තමන්ට පාකින්සන් රෝගය හැදෙන නැඹුරුතාවයේ වැඩි ගතියක් තියෙනවා. ඊට අමතරව පිරිමින්ට කාන්තාවන්ට වඩා තරමක නැඹුරුතාවයක් තියෙනවා පාකින්සන් රෝගය වැළඳෙන්නට. මේවා තමයි අපිට දැනට පාවිච්චි කරන්න පුළුවන් පාකින්සන් රෝගය හැදෙන්න පුළුවන් අවදානම් සහිත තත්වයන් හැටියට. නමුත් මේකක්වත් මේවා තිබුණ පළියට මේ හැමෝටම මේ රෝගය හැදෙනවා කියලා එහෙම අපිට කියන්න තරම් දැනට මේ තියෙන බටහිර වෛද්‍ය විද්‍යාත්මක දැනුම දියුණු නැහැ කියන එක තමයි මහිදී මම මතක් කරන්න තියෙන්නේ. හරිම උත්තරේ කියනවා නම් හරියටම අපිට කියන්න බෑ මොකක්ද මේකට හේතුව කියලා. මීට අමතරව සමහර පරීක්ෂණ වලින් පෙන්නලා ගිහිල්ලා තියෙනවා ග්‍රීන් ටී එහෙම නැත්නම් කෝපි පානය කරන අයට පාකින්සන් රෝගය හැදීමේ අවදානම අඩු ගතියක් තියෙනවා කියලා. ඊට අමතරව සමහර පරීක්ෂණ වලින් පෙන්නලා ගිහිල්ලා තියෙනවා දුම්පානය කරන අයට පාකින්සන් රෝගය හැදීමේ නැඹුරුතාවයේ අඩු ගතියක් තියෙනවා කියලා. නමුත් මේකෙන් අදහස් වෙන්නේ අපි අපේ අසන්නන්ට දුම්පානය කරන්නට මේ පොළඹවනවා කියලා. මම හිතන්නේ පාකින්සන් රෝගය හැදෙන්න ඉස්සෙල්ලා දුම්පානය කරන අයට හෘද රෝග සහ වෙනත් පිළිකා රෝග වැනි භයානක රෝග හැදිලා එයාගේ ජීවිතේ නැති වෙන්න තියෙන ඉඩ ඉතාමත්ම වැඩි. ඒ නිසා මම කීයටවත් කැමති නැහැ එහෙම අදහසක් අපේ අසන්නන් ඇති කරගන්නවට.
අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති මේ රෝගී තත්ත්වයේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා.
මේක තමයි මම හිතන්නේ ඉතාම වැදගත්ම ප්‍රශ්නය. රෝග විනිශ්චය කිරීම මම හිතන්නේ ඉතාමත්ම හොඳම දේ තමයි පාකින්සන් රෝගය පිළිබඳව උනන්දුවක් සහ වඩා විශේෂඥ පුහුණුවක් තියෙන ස්නායු රෝග විශේෂඥවරුන් විශාල ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ ඉන්නවා හැම ප්‍රාන්තයකම වගේ. මේ රෝගීන්ගේ නම් ලැයිස්තුව ඔබට බලා ගන්නට පුළුවන් පාකින්සන් ඔස්ට්‍රේලියා වෙබ්සයිට් එකට ගිහිල්ලා සර්ච් කරලා බලපුවාම එවැනි රෝගියෙක් හම්බ වෙන එක අඩු ගානේ අවුරුද්දකට වරක් හෝ දෙවරක් හෝ ඉතාමත්ම වැදගත්. ඊට අමතරව හැම ප්‍රාන්තයකම වගේ බොහෝ ප්‍රධාන රෝහල්වල පාකින්සන් රෝගය සඳහා විශේෂයෙන් වෙන්වුණු සායන තියෙනවා. මගේ රෝහලෙත් එවැනි සායනයක් තියෙනවා. ඉතින් රජයේ රෝහල් වලට ගිහිල්ලා මේවැනි වෛද්‍යවරු හම්බ වෙන්නත් පුළුවන්. ඊළඟට ප්‍රතිකාර ක්‍රම ගත්තහම ප්‍රතිකාර ක්‍රම දැනට ලෝකයේ තියෙන ප්‍රතිකාර ක්‍රම සියල්ලම වගේ ඔස්ට්‍රේලියාවේ රෝගීන්ට ලබා ගන්න පුළුවන්කම දැනට තියෙනවා. ඒ හැම ප්‍රතිකාරයක්ම වගේ මෙඩිකෙයාර් ප්‍රෝග්‍රෑම් එක හරහා ලබා ගන්නට පුළුවන්. ඒ කියන්නේ පාකින්සන් රෝගය බරපතලම තත්ත්වයේ තියෙන රෝගීන්ට පවා අවුරුද්දකට ඩොලර් ලක්ෂයක් විතර වියදම් වෙන ප්‍රතිකාර පවා ඉතාම අඩු මුදලකට මෙඩිකෙයාර් ප්‍රෝග්‍රෑම් එක හරහා ඔස්ට්‍රේලියානු රෝගීන්ට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාමත්ම වාසනාවන්ත අවස්ථාවක් රෝගී තත්ත්වය එච්චර වාසනාවන්ත නොවුනට. ඒ නිසා මෙවැනි ප්‍රතිකාර ඖෂධ පෙති හැටියට, එහෙම නැත්නම් ශල්‍ය වෛද්‍යමය ප්‍රතිකාර හැටියට, එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් ප්‍රතිකාර හැටියට මේ සියලුම ආකාරවලට ලබා ගන්න පුළුවන් ප්‍රතිකාර විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රතිකාර ඒ සඳහා විශේ෷ පුහුණුවක් තියෙන වෛද්‍යවරයෙක් හරහා ලබා ගත්තාම තමයි වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. අනිත් වැදගත්ම කාරණේ තමයි පාකින්සන් රෝගය තිබුණා කියලා තමන්ට කවුරු හරි කිව්ව පළියට පාකින්සන් රෝගයට යට වෙන්නේ නැතුව ඉතාම ධනාත්මක චින්තනයකින් යුතුව තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය වඩ වඩාත් යහපත්ව පවත්වා ගැනීමත්, ශරීර සුවතා ව්‍යායාම වල නිරන්තරයෙන්ම සහභාගී වීමත්, ඉතා යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීමත්, උදාහරණයක් විදිහට භාවනා කරනවා වගේ වැඩසටහන් වලින් බොහෝ දුරට මොලේ ඩෝපමින් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මෙවැනි දේවලුත් ඒ ප්‍රතිකාර වලට එකතු කරගත්තාම තමන්ට පාකින්සන් රෝගය තිබුණා හෝ නැතා හෝ කියලා නැතුව ඉතා යහපත් ජීවිතයක් වඩා දීර්ඝ කාලයක් ගෙවා ගැනීමට පුළුවන් ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය තත්ත්වය තුළ තියෙනවා කියන එක තමයි මගේ හැඟීම.
අපි කතා බහ කරමින් පසුයේ පාකින්සන් රෝගී තත්ත්වය පිළිබඳව අද දවස ලෝක පාකින්සන් දිනේ නැත්නම් පාකින්සන් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ දිනය විදිහට ඇදලා තින්නේ. මේ මාසයේ හැඳින්වෙන්නේ පාකින්සන් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහටයි. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ඒ වගේම මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතාව. අපි ඔබතුමාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මදුර, සුබ දවසක් අපේ අසන්නන් සියලුම දෙනාට.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.